SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
සාහිත්‍ය සම්භාෂණ පුතපත දෙස හෙළන විමසුම් මැස.
අපි එහෙමනම් මාස දෙකකින් අනතුරුව නැවත වතාවක් ඔස්ට්‍රේලියාවේ රචිත සිංහල පොතපත පිළිබඳව මාස දෙකකට වරක් අවසාන අඟහරුවාදා අපි සිදු කරන සාහිත්‍ය විමසුම සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගය සමගින් අද දවසේදීත් මේ ආකාරයෙන් සම්බන්ධ වෙන්නට සූදානම්. හැමදාමත් වගේ වැඩසටහන ආරම්භයේදීම අපි මතක් කරනවා අපි ගියවර අවධානයට ලක් කරපු ග්‍රන්ථය කුමක්ද කියලා. ගියවර අපි සාකච්ඡාවට ලක් කළේ මෙල්බන් වාසී ලේඛක ඩී.බී. කුරුප්පු මහතා විසින් රචිත ඉලපත බාල්දිය කොස්ස සහ පිරිත්නූල කියන සමාජීය සිදුවීම් අලලා රචනාවනු ලිපි පෙළක් ඇතුළත් ග්‍රන්ථයක්. එමනම් අපි අද දවසේදී මාතෘකා කරගන්න ග්‍රන්ථය පිළිබඳව කතා බහ කරමු. අද තවත් සුවිශේෂී වූ ග්‍රන්ථයක් අපි මාතෘකා කරගන්නේ අඟුනමල් නැමැති සංක්ෂිප්ත කාව්‍ය සංග්‍රහය. අපි සංක්ෂිප්ත කාව්‍ය පිළිබඳව පුළුල් වශයෙන් මීට කලින් කතා බහ කළා නෑ. මේක තමයි අපි පළවෙනි අවස්ථාව සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගය යටතේ මෙවැනි වූ ග්‍රන්ථයක් පිළිබඳව විමර්ශනයට ලක් කරන. මෙහි කතුවරයා මාලන් බණ්ඩාර කපුවත්ත. දැන් මාලන් බණ්ඩාර කපුවත්ත සහ ඒ වගේම හැමදාමත්ම අපේ සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයට එකතු වෙන මෙල්බන් වාසී ලේඛක ජගත් ජේදරිසිංහ දෙදෙනාම මැදිරියේ සිටින ඔබ දෙදෙනාටම ආයුබෝවන්.
ආයුබෝවන්.
අපි මේ මම මුලින්ම ඇත්තටම මාලන් පිළිබඳව ටිකක් හඳුන්වා දෙන්නට කැමති. මට දැනගන්නට ලැබෙන විදිහට මාලන් රජරටින් බිහි වුණු රජරට පුත්‍ර රත්නයක්. අපි දන්නවා රජරටින් බිහි වුණු බොහෝ කලාකරුවන් සිටිනවා අපේ බොහෝ සිංහල කලාකරුවන්. ශ්‍රී ලංකාවේ විශාරද ගුණදාස කපුගේ මහතා, එතකොට කරුණාරත්න දිවුල්ගනේ, කරුණාරත්න විජේවර්ධන, ජයතිලක බණ්ඩාර, මේ වගේ නන්විධ ශේෂ්ත්‍රවල කලාකරුවන් අපිට නොයෙකුත් ආකාරයෙන් හමු වෙනවා. අපි ඒ නිසා දන්නවා රජරටින් කොයිතරම් සුපෝෂණයක් අපේ කලාකරුවන්ට ලැබෙනවද කියලා. ඒ නිසා මේ රජරට පුත්‍රයා මාලන් බණ්ඩාර කපුවත්තගෙන් මං රජරටින් ඔහුට ලැබුණු පන්නරයෙන්ම ඔහුගේ ජීවිත කතාව පිළිබඳව ටිකක් කතා බහ කරන්න කැමති. අපේ අනිකුත් ප්‍රාන්තවාසීන්ටත් මාලන් පිළිබඳව ටිකක් දැන හඳුනා ගැනීම සඳහා.
ඔව්, ඇත්තටම මම මූලික අධ්‍යාපනය ලබන්නේත් රජරටින්මයි. පසුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නේත් රජරට විශ්වවිද්‍යාලයෙන්. ඇත්තටම මේක ඉතාමත් සුන්දර පරිසරයක්. නමුත් සුන්දරයි කියන එකකින් මම අදහස් කරන්නේ ඉතාමත් දුක් විඳින දරිද්‍රතාවයෙන් හෙම්බත් වෙච්ච ජනතාවකගේ දුක සමග දැනෙන සුන්දරතාවයක් තමයි ඇත්තටම රජරට තියෙන්නේ. ඒ ඇතුළ තමයි ඇත්තටම මම බොහෝ වෙලාවට මගේ නිර්මාණ හරහා මම පිට කරන්නට උත්සාහ කරන්නේ.
හොඳයි, දැන් ඇත්තටම මේ අඟුනමල් කියන සංක්ෂිප්ත කාව්‍ය සංග්‍රහය පිළිබඳව අපි කතා බහ කරනවා නම් මේක ඔබ තනිවම නිර්මාණය කරපු ඔබගේ පළවෙනි ග්‍රන්ථය. මීට කලින් මට දැනගන්නට ලැබෙන විදිහට ඔබ තවත් කෙනෙකුත් සමග හවුල්ව යම් කිසි වූ නිර්මාණකරණයක යෙදලා තියෙනවා. ඒ පිළිබඳවත් අපි ටිකක් කතා කරමු.
ඔව්, ඇත්තටම රජරට විශ්වවිද්‍යාලයේදී මම මගේ සහෝදරියක් වන අනුර බණ්ඩාර හේරත් සමග හදපැල්ලම කියලා කාව්‍ය සංග්‍රහයක් කරනවා. ඒක තමයි මගේ පළවෙනි කෘතිය. ඊට පස්සේ විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙලා මං හිතන්නේ අවුරුදු 11ක් පමණ ඉතාමත් නිහඬ මාතුළුම අන්තර්භාෂණයක යෙදෙමින් තමයි පසුව මම මේ අඟුනමල් කියන එක කාව්‍ය සංග්‍රහය එළි දක්වන්නේ.
හොඳයි, දැන් ඇත්තටම ඔබගේ පළවෙනි නිර්මාණයම ඔබ මේ ආකාරයෙන් මේ සංක්ෂිප්ත කාව්‍ය සංග්‍රහයක් විදිහට නිර්මාණය කරන්න උත්සුක වුණු ප්‍රධාන කාරණාව මොකක්ද මාලන්? අපි ටිකක් මේක මේ කල්පනා කළ තින් බොහෝ දෙනෙක් අපේ මේ පාඨකයන් දන්න කාරණාවක් තමයි මේ හයිකු කවි සම්ප්‍රදාය. කෙටියෙන් යම් කිසි වූ අදහසක් පාඨකයා හමුවේ තිබෙන කාව්‍ය නිර්මාණ සම්ප්‍රදාය අපි ඉතාමත්ම සරලව කියනවනම් මේ සම්ප්‍රදායට බොහොම සමීපයි ඔබගේ මේ අඟුනමල් කාව්‍ය ග්‍රන්ථයෙන් අපි රසවිඳින කවිත්. එතකොට මෙවැනි වූ පාර්ශ්වයකට ඔබ යොමු වෙන්න ප්‍රධාන හේතුව වුණේ මොකක්ද?
තුම්පෙති හතර පස්පෙති කියලා ආරිමස රණවීර සහ නන්දන වීරසිංහ අපේ ඉන්න ප්‍රකට කවීන් දෙදෙනෙක් කාව්‍ය සංග්‍රහයක් එළිදක්වනා මේ ආකාරයේ කෙටි කවි. ඒ පොත දුටු සැනින් ඇත්තරම යම්කිසි ආවේශයක් මා තුළ ඇති වෙනවා. ඒත් එක්කම තමයි අර අපේ ඇතුලේ තිබුණු කිසියම් දෙයක් බුරබුරා නැගුණු යම් යම් සංසිද්ධීන් ක්ෂණිකව යම් යම් සිද්ධිත් එක්ක එකතු වෙලා තමයි ඇත්තරම මේ අඟුනමල් කියන කාව්‍ය සංග්‍රහය එළි දැක්වෙන්නේ. ඇත්තරම දිල්රුක්ෂි ඔබ පැවසුවා මේ හයිකු කියන කාව්‍ය ක්‍රමය පිළිබඳ. ඒ පිළිබඳ අප යම්කිසි සඳහනක් කරනවා නම් ඇත්තටම මේ හයිකු කියන කාව්‍ය සම්ප්‍රදාය විශේෂයෙන්ම ජපානයේ ආරම්භ වෙන්නේ. 16 වන සීවසේ තමයි හයිකු කාව්‍ය සම්ප්‍රදාය ජපානයේ ආරම්භ වෙන්නේ. හයිකු කාව්‍ය සම්ප්‍රදාය ඉතාමත් කෙටි වචන යොදාගෙන විශාල පරාසයක් ඩැහැගන්නට කරපු උත්සාහයක් තමයි මේ හයිකු ක්‍රමය සිද්ධි වාචිකයි. ඒ කියන්නේ කිසියම් සිද්ධියක් ඒ දුටු ශණින් ඒ සිද්ධිය සහ කවියාගේ අත්දැකීම එකම මොහොතේ සිදුවන ක්‍රියාවලියක් තමයි හයිකු කියන්නේ. ඒ කියන්නේ තව කවියාගේ අත්දැකීම සහ ඒ දකින සිද්ධිය තත්ක්ෂණයෙන් කාව්‍යගත කිරීම. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඒ කියන්නේ මහත්වයක් ඉතාමත් කෙටි වචන ස්වල්පයකට උදුරා ගැනීම ඩැහැ ගැනීම තමයි හයිකු කවියේදී සිදුවෙන්නේ. නමුත් මම කැමති මේ හයිකු කවිය ඇත්තටම මට කිසියම් ආභාෂයක් පසුකාලීනව තුන්පෙති හතර පස්පෙතිත් සමග අධ්‍යයනයක් කරනකොට යම්කිසි ආභාෂයක් ඒ හරහා අන්න ගොඩනැගෙනවා. නමුත් හයිකු කියලා මම ඇත්තටම මේක හඳුන්වන්නට කැමති නෑ. මොකද මම විශේෂයෙන්ම හයිකු කවිය මාත්‍රා 5-7-5 කියලා මාත්‍රා 17ක එකතුවක් ඇත්තටම හයිකු කවියටත් කිසියම් විරිත කියන එක බලපාලා තියෙනවා. ඒක නිසා මගේ කවියේ බොහෝ වෙලාවට මේ රිදම් එක කියන එක තමයි විරිතට වැඩිය මම යොදාගෙන තිබෙන්නේ. ඒක නිසා අපිට ඇත්තටම හයිකු කවියට ලං වෙන්න බෑ. ඒක වෙනම විදියකට සාකච්ඡා කළ යුතු කාරණාවක්. ඒක නිසා මේක කිසියම් සංක්ෂිප්ත කාව්‍යමය රටාවක් විදියට හඳුන්වනවට මම කැමතියි.
ජගත්, කොහොමද ඔබ ඒ අර්ථ දැක්වීම නිර්වචනය කරන්නේ? මොකද ඔබත් කවියෙක්, ඔබත් සඳස් කවි, නිසඳස් කවි, මේ ආකෘති දෙකේම සැරිසරන කවියෙක්. එතකොට ඔබට කොහොමද මේ සංක්ෂිප්ත කවිය කියන එක අර්ථ නිරූපණය කරන්න පුළුවන් වෙන්නේ?
මමත් ඉන්නේ මාලන් කියන තැනම තමයි. මමත් කැමති මාලන්ගේ කවි හයිකු කවි කියන තැන නොතියා සංක්ෂිප්ත කවි කියන තැන තියන්නට. මොකද හයිකු කවිය කියන ආකෘතිය තුළට මාලන්ගේ කවි බහලනවට වඩා ඒවා වෙනම සංක්ෂිප්ත කවි ලෙස වෙනම අරගෙන රස විඳින එක මම හිතන්නේ වඩා තර්කානුකූලයි කියලායි මට හිතෙන්නේ.
සිංහල කවියේ කොතනකද අපිට මේ සංක්ෂිප්ත කවිය රටාවන් හමු වෙන්නේ?
පැහැදිලිවම සිංහල කවියේ වරින් වර මේ රටාවට කිට්ටු වෙන යන කව්‍ය රටාවන් අපිට හමු වෙලා තියෙනවා. උදාහරණයක් ඇරෙට සීගිරි කවිය ගත්තොත් සීගිරි කවිය කෙටි කවි. මම හිතන්නේ මාලන්ට පුළුවන් අපිට ඒ ගැන වඩා හොඳ විස්තරයක් කරන්නට. මොකද්ද මේ සීගිරි කවිය සහ මේ සංක්ෂිප්ත කවිය අතර තියෙන සම්බන්ධය නැත්තම් සහජීවනයේ මොකද්ද කියලා තේරුම් කළොත්?
ඔව් ජගතය, ඇත්තටම ඔබ ඉතාමත් හොඳ තැනකට තමයි මේ අපේ කතාබහ ගේන්නේ. සීගිරි කවිය ඇත්තටම ආරම්භ වෙන්නේ 8-9-10-11 වගේ සතවර්ෂවලදී. ඊට බොහෝ පසු කාලිනව තමයි මේ ජපන් හයිකු කාව්‍ය ආරම්භ වෙන්නේ. එහිදී සීගිරි කැටපත් පෞරේ තිබුණු ඒ සිතුවම් සීගිරි ලලනා රූප දැකලා ඒ දුටු මොහොතේ දැනුණ දෙයක්, එහෙම නැත්නම් ඒ අවට තිබුණු දෙයක් දැකලා සීගිරි ගලේ කරපු සටහම් කිරීම තමයි මේදී සීගිරි කවිය කියලා හඳුන්වන්නේ.
එතකොට අර ඔබ කලින් හයිකු කවිය පිළිබඳව ඉදිරිපත් කරපු නිර්වචනත් එතනදී සමපාත වෙනව නේද?
ඔව්, දීක්ෂා, ඇත්තටම මෙතන පොඩි තාක්ෂණික ගැටලුවක් තිබෙනවා. මොකද සීගිරි කවියා සීගිරි කැට බිතේ තමයි, ඒ කියන්නේ ගල් පුවරුව මත තමයි ඔහු සීගිරි කවිය ලියන්නේ. නමුත් හයිකු කවියා ඇත්තටම ඔහු පිටපත් කිරීමක්, එහෙම නැත්නම් කිසියම් කොළයක් මත හෝ කිසියම් ආකාරයකින් තමයි කවි ලියලා තියෙන්නේ. ඒක නිසා මේ අතර විශාල පරස්පරයක් සහ කෙනෙකුට තර්ක කරන්නට පුළුවන් කැටපත් පවුරේ ඒ ගල් බිත මත ලියපු කුරුටු ගෑම සහ ජපන් හයිකු කවිය අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. එම නිසා සීගිරි කවිය කෙටි වෙන්නට පුළුවන්. ඒ තර්කයේ කෙනෙක්ට ගොඩනගන්නට පුළුවන්.
නෑ, මං මතකලේ අර ඔබ කලින් සඳහන් කරපු ආකෘතිමය සමානත්වය. ඔබ සඳහන් කළා යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් දුටු සැනින් ඒ විඳගත් ආකාරය ඒ මොහොතේම ප්‍රකාශනයට පත් කිරීම කියලා. ඒ රටාවම තියෙනව නේද කුරුටු
කියන්නේ? ඇත්තටම දිල් රුක්ෂය, ඇත්තටම විශේෂයෙන්ම ඒක තමයි වෙලා තියෙන්නේ. අනිත් එක තමයි ජපන් හයිකු කවි සහ සීගිරි කවියේ බොහෝ වෙලාවට මේ විරිත කියන එක ගී විරිත යනුව යමින් තමයි නිර්මාණය කරලා තිබෙන්නේ. ඒ වගේම තමයි හයිකු කවියත් මාත්‍රා 5-7-5 කියන ඒ විරිත අනුව යමින් මාත්‍රා 17කින් තමයි ඔවුන් ජපන් හයිකු කවියා මේ කාව්‍ය නිර්මාණය කරලා තියෙන්නේ.
ජගත්, එතකොට දැන් අපි කල්පනා කළ ඉතින් එහෙම මේ සංක්ෂිප්ත කවි හරහා යම්කිසි කවියෙක් යම්කිසි අදහස් ප්‍රකාශනයක නියැලෙද්දි දැන් අපි දන්නවා කොයි ආකාරයේ ආකෘතියක වුණත් අවසාන ප්‍රතිඵලය කවියා තුළ කැකරමින් පවතිනේ සිතුවිලි සමුදාය නිර්මාණශීලීව ප්‍රකාශනයට පත් කිරීම. දැන් සංක්ෂිප්ත කවියකදී කවියා යම්කිසි සිරවීමකට ලක් වෙනවද? මේ අදහස් ප්‍රකාශන ඉතාමත්ම සංක්ෂිප්තව වාක්‍යයකින් දෙකකින් එළියට දමද්දී
පළමුවෙන්ම අපි අපේ අදහසක් නිර්මාණය කරේට බිහි කරනකොට ඒ අදහස විසින් නිල්ලාසිකට ආකෘතියක් තියෙනවා. ඒ ආකෘතිය මොකක්ද කියන එක තෝරා ගැනීම කවියාගේ දක්ෂකම. ඇතර මේ හැම කවියක් තුළින්ම කවියා කරන්නේ චිත්‍රරූප මවන එකනේ. කියවන්නාගේ සිත තුළ චිත්‍රරූප මවනවා. එතකොට මේ චිත්‍රරූප විවිධයි. අපි එක එකනකා එක එක විදිහේ රූප මවාගන්නේ. නමුත් මේ සංක්ෂිප්ත කවිය තුළ කවියා මවන චිත්‍රරූප සහ දීර්ඝ කවියක් තුළින් අපි ලබන චිත්‍රරූප අතර මං හිතන්නේ මහ වෙනසක් තියෙනවා කියලා. මේ කවිය සංක්ෂිප්ත වූ පමණින් අපට මෙවැනි චිත්‍රරූප සීමා වෙන්නේ නැහැ. මේ කෙටි කවියක් තුළ අපට විශාල වශයෙන් රූප මවා ගන්නට පුළුවන්. උදාහරණයක් ඇටියට මා ගත්තොත් මාලන්ගේ එක කවියක් හැරගිය මගෙහි ඉඳහිට හමුවන ගැඹුරු අඩි. මේක පේලි තුනයි. මේක තුළ අපිට කොච්චර දේවල් කතා කරන්නට පුළුවන්ද? මේක තුළ කොච්චර චිත්‍රරූප අපිට මවා ගන්නට පුළුවන්ද? මේ කවිය ඉතා කුඩා කවියක් වුණාට ඉතා විශාල කවියක කතා කරන්න පුළුවන් දේවල් මේ වචන කීපය තුළ රැඳී තිබෙනවා නේද?
ජගත් එතනදිම යම් කිසි වූ තර්කණයක් යම් කිසි කෙනෙකුට ගොඩනගන්න පුළුවන් කියලා මා විශ්වාස කරනවා කවියාගේ මේ ප්‍රකාශන හැකියාව සම්බන්ධව. ඒක පුද්ගලානුරූපව වෙනස් වෙනවා අපි දන්නවා. නමුත් අපි ඔබ සඳහන් කරපු ඒ උදාහරණයට ගත්ත කවියේම අපි උදාහරණයට ගත්ත තින් එහෙම තවත් පුද්ගලයෙක් ඕක කවි පන්ති කිහිපයකින් කියන්න පුළුවන්. එමත් නැත්නම් නිසඳසකින් පිටුවක් පුරාම කියන්න පුළුවන්. එතකොට යම් කිසි කෙනෙක් දීර්ඝව තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා කියන එක ඒ අදහස් ප්‍රකාශනයේ ගැඹුරු බවෙන් යම් කිසි අඩුවක්ද නැත්නම් ප්‍රකාශනයේ දුර්වලතාවක්ද මොකක්ද එතන තියෙන සංකල්පය?
නෑ, මෙතන කාරණා කීපයක් තියෙනවා අපිට කතා කරන්න. දිල්රුක්ෂි, එක එකයි විවිධ මතවාද ගේනවා මේ සංක්ෂිප්ත කවිය පිළිබඳව. සමහරු කියනවා මේ සංක්ෂිප්ත කවිය කියන්නේ දීර්ඝ කවියකින් පදයක් ගලවලා ගත්තාම සමහරට සංක්ෂිප්ත කවියක් වෙන්නට පුළුවන් කියලා. ඒ වගේ මතවාද තියෙනවා. නමුත් සංක්ෂිප්ත කවියක් ලියනවා කියන එක සහ දීර්ඝ කවියක් ලියනවා කියන එක අතර අපි වෙහෙස ගත්තාම ඒ දෙක අතර වෙනසක් නැහැ. මොකද මෙවන් කවියක් ලියන්නට කවියා මහා වෙහෙසක් දැරිය යුතුයි. වචන කීපයක් තමයි. ඔව්, පේලි තුනයි නැත්නම් හතරයි. වචන කීපය, වචන 10ක් නැති වෙයි. නමුත් ඒ වචන තුල තමාට අවශ්‍ය කරන අදහස ගැබ් කරන්නට කවියා තුල විශාල දක්ෂතාවක් තියෙන්නට ඕනේ. එතකොට මෙතෙන්දී මතුවෙන්නේ මේ කෙටි කවියක් ලියන කවියා සහ දීර්ඝ කවියක් ලියන කවියා අතර ඔවුන්ගේ හැකියාවන් පිළිබඳ සංසන්දනයක් කිරීම මම හිතන්නේ සාධාරණ නෑ කියලා. මෙතන තියෙන වෙනත්ම කාරණයක් අපි කොයිතරම් දුරට අපේ අදහස මේ කවිතුලට ගැබ් කරනවාද කියන කාරණේ විතරයි මම හිතන්නේ සැලකිලට ගන්නට ඕනේ.
ඔව්, අපි ගත්තත් එහෙම 82 වෙනි පිටුව අඟුණමල් සංක්ෂිප්ත කාව්‍ය සංග්‍රහයේ පත් පියයි එකින් එක සියපත බිඟුට අමතකව අතර යන්නට මල් කෙමිය. දැන් මේ කවිය ගත්තොත් එහෙම එක එක පුද්ගලයාට එක එක විදිහට මේක හිතෙන්න පුළුවන්. එතකොට සංක්ෂිප්ත කවියක කවියාගේ පරමාර්ථය වෙන්නේ මාලෙන් තමන් අපේක්ෂා කරන දේ, ඒ තමන්ගේ කවියෙන් ප්‍රකාශ කරන්න උත්සාහ කරන දේම පාඨකයාට දැනවීමද නැත්නම් ඒගොල්ලන්ගේ අභිමතාර්ථය පරිදි යම් කිසි වූ හැඟීමක් ඒගොල්ලන් තුළට ඇති කරගනිමින් ඒක රසවිඳීමද? මොකක්ද මෙහි මූලික පරමාර්ථය?
ඇත්තටම දිල්ලුක්ෂි, මේ සංක්ෂිප්ත කවිය කියන එක අපේ ජගත් අය කිව්වා වගේ මේ කෙනෙක්ට දකින්න පුළුවන් මේක මේ කවි කෑලි කියලා, බෙහෙත් සීට්ටු කියලා. ඒක සාධාරණයි. මොකද සාධාරණ වෙන්නෙම අද පළවෙන සහ ලියවෙන දේවල් දැක්කාම ඇත්තට මේවා සංක්ෂිප්ත කවි නෙමෙයි. එතන ඉඳලා ඒ කෙනෙක්ට කියන්න පුළුවන් මේක කවි කෑලි කියලා. ඇත්තටම මේ සංක්ෂිප්ත කවි කියන්නේ මොකක්ද? ඒ පිළිබඳ අවබෝධයෙන් අභ්‍යාසයෙන් නිර්මාණකරණයේ ඉන්න නිර්මාණකරුවෝ ඉන්නවා. විශේෂයෙන්ම ආරිවංශ රණවීර කවියා ස නන්දන වීරසිංහ වගේ කවියෙක් ගත්තාම ඔවුන් විශාල වශයෙන් මේ පිළිබඳ අධ්‍යයනයක යෙදෙමින් ඔවුන් නිර්මාණකරණයේ යෙදෙන්නේ. ඇත්තටම මේ සංක්ෂිප්ත කවිය කියන්නේ බුද්ධි විශේෂක කවියක්. ඒ කියන්නේ අපි මේ කවිය ඉතාමත් ගැඹුරෙන් ස්පර්ශ නොකරොත් අපිට මේ කවිය මොකක්ද කියලා කෙනෙක්ට තේරෙන්න බැරි වෙන්න පුළුවන්. ඒක නිසා මේක විවිධ තල මත තබමින් විවිධ දිශා හරහා ගමන් කරමින් අධ්‍යයනය කළ යුතු, ඒ හරහා අපේ බුද්ධිමය කලම්බනයක් ඇති කළ හැකි කාව්‍ය ක්‍රමයක් තමයි මෙය. ඒක නිසා මේක මහා ഘോഷාකාරී ශබ්ද නගමින් විප්ලවයට ජය වේවා කියන කවි නෙමෙයි මෙතන තියෙන්නේ. ඒක තමයි මිනිස්සු අද සමාජයේ බහුතරයක් ඉල්ලන්නේ.
හැබැයි විප්ලවයට ජය වේවා කියන අර්ථයක් දෙන්නත් පුළුවන් මේ කවි වලින් නේ?
අනිවාර්යෙන්. ඒක තමයි මම කිව්වේ. මේකේ ඇත්තටම මේ නිශ්චිත අර්ථයක් නැති කිසියම් සංසිද්ධියක් ක්ෂණිකව ලිවීම තුළ කවියා එය බාර දෙනවා පාඨකයාට. විවිධ මාන හරහා ඒ පාඨකයාගේ විවිධ නැන මනස හරහා ඔවුන්ට හිතන්නට ඔවුන් මේ කවිය හරහා.
මම උදාහරණයක් කියන්නම් මාලන් කියපු කාරණේටම. මේ මාලන්ගේ කවි පොතේ 35 වෙනි පිටුවේ තිබෙන කවිය කැළල මැකුණු පසුත් රිදුම් දෙයි තුවාලය. පේලි තුනයි, වචන 7යි, මේ වචන හත තුළ මාලන් කියන කතාව ඔබට තේරුම් ගන්නට පුළුවන්ද?
ඔව්. ඇවිදගෙන ඇවිත් එහා වත්තේ වැට මගේ ගේ ළඟටම, මේ 40 වෙනි පිටුවේ තියෙන කවිය. මේකෙත් විශාල අර්ථයක් තියෙනවා. යම් කිසි වූ සංසිද්ධියක් මේ කවියනුත් ඔබ කියන්නට උත්සාහ කරලා තියෙනවා. දැන් අර මේ අපේ SBS සිංහල වැඩසටහනේ මේ විශේෂාංගයේ පරමාර්ථය තමයි අපි මේ විග්‍රහයට ලක් කරන ග්‍රන්ථ හරහා කියවීමේ රුචිය ඔබ තුළ ඇති කිරීම, පාඨකයෙක් සතුව ලේඛන කලාව සම්බන්ධව තිබිය යුතු මාන පුළුල් කිරීම, මේ හැම එකක්ම මේ හරහා සිදු වෙනවා. එනිසා මම ඒකට පුංචි රුකුලක් විදිහට මාලෙන් ඔබට ආරාධනා කරනවා. ඔබ කැමති කවියක් මේ අඟුණමල් ඔබේ සංක්ෂිප්ත කාව්‍ය සංග්‍රහයෙන් තෝරගෙන, ඒ කවිය කොහොමද ඔබේ හිතට ආවේ, මූලික වස්තු බීජය, ඊට පස්සේ කොහොමද ඒක ඔබ කවියක් බවට පරිවර්තනය කළේ කියලා අපිට බොහොම රසවත් පැහැදිලි කරනවා නම් මං හිතන්නේ මේ සංක්ෂිප්ත කවියාගෙන් බිහිවන නිර්මාණ පිළිබඳවත් අපේ අසන්නන්ට යම් කිසි වූ දල අවබෝධයක් ලැබේවි.
ඇත්තටම දිල්රුක්ෂ, මේ සංක්ෂිප්ත කවිය කියන්නේම කිසියම් අපේම අත්දැකීමක් තමයි එක පැත්තකින් ප්‍රතිනිර්මාණය වෙන්නේ. විශේෂයෙන්ම දැන් මම මේ කවියක් ලියලා තියෙනවා මේ විදිහට. අම්මා එවු සුරය මහත් බැතියෙන්ගෙන දමමි ලාච්චුවට. ඇත්තටම මේ කවිය කෙනෙක්ට දීර්ඝ කවියක් විදිහට ලියන්නත් පුළුවන්. මම හිතන්නේ මම තෝරාගත්ත කාව්‍ය මාර්ගය තමයි මේක. බලන්න දැන් ඇත්තටම මේක මේ වන විටත් මගේ ගෙදර ලාච්චුවේ මේ සුරේ තියෙනවා. අම්මා තමයි මට මේ සුරේ එවන්නේ. විශේෂයෙන්ම මම ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ, අම්මා ලංකාවේ පොළොන්නරුවේ ජීවත් වෙන්නේ. සංස්කෘතිකමය ඝට්ටනයක පැත්තකින් මම මෙතනදී කියන්න උත්සාහ කරනවා. මොකද තාමත් ඒ අපේ සංස්කෘතිකාංගත් එක්ක හැදුණු වැඩුණු ඒ අපේ ඇතුළු හදේ දැවෙන ඒ විශ්වාසයන් ඇය තාමත් තමන්ගේ පුතා වෙත දෙන්නට උත්සාහ කිරීම ඉතාමත් හැඟීම්බරයි. ඇත්තට මේක මේ තියෙන ඒ සමාජ ක්‍රමයත් එක්ක, මේ සංස්කෘතිකාංගත් එක්ක මට ඒක ප්‍රතික්ෂේප කරන්නට බෑ. මම ඉතාමත් ආදරයෙන් භක්තියෙන් ඇරගෙන මම දාන්නේ ගෙලේ නෙමේ, මහත් බැතියෙන්ගෙන දමමි ලාච්චුවට. මේක විවිධ ආකාරයෙන් කෙනෙක්ට රසවිඳ ගන්නට පුළුවන්. මම ඒ උත්සාහය තමයි අතර මම නිරත වුණේ.
හොඳයි ජගත්, අපි මේ සාකච්ඡාවට ටිකෙන් ටික මේ අවසානයක් කරා ලං වෙමු. ඔබ කොහොමද දකින්නේ මේ මාලෙන් බණ්ඩාර කපුවත්තගේ අපේ අද දවසේදී මේ මාතෘකා කරගන්න ග්‍රන්ථයේ කතුවරයාගේ කාව්‍යමය ශක්්‍යතාවයන් පිළිබඳව අධ්‍යක්ීම් සහිත කවියෙක් විදිහට?
ඇතරම මාලන් කියන්නේ බොහෝ කාලයක් සතත අභ්‍යාසයේ යෙදෙන කවියෙක්. ඔහුගේ කතාව බොහෝ දිගයි. ඔහු මේ පොත් දෙකක් නිකුත් කළ පමණින් ඔහු මේ ඉතා ආධුනික කවියෙක් නෙමෙයි. ඔහුගේ මේ අඟුණමල් තුළින් අපි දකින්නේ ඔහුගේ ශක්්‍යතාව, ඔහුගේ හැකියාව. මම දන්නවා ඔහු මෙතනින් ඔබට තවදුර යන කවියෙක්. සමහරට මාලන්ගේ මීළඟ කවි පොත මේ ආකෘතිය නොවෙන්නට පුළුවන්. ඔහු වෙනත් ආකෘතියක කවිලට යන්නත් පුළුවන්. ඔහු දැනුවත්ව තමයි යන්නේ. මොකද අද දවසේ සමහර ප්‍රකාශනවල අපි දකිනවා මේ හයිකු කවි කියලා විහිළු ලියන හැටි. කවිය අල්ලාගත යුත්තේ කොතනින්ද අපි කියන කාරණේ, දැනුවත්ව ලිවිය යුතුයි කියන කාරණය. ඒ අතින් ගත්තිට මාලන් බණ්ඩාර කපුවත්ත කියන කවියා හොඳ අධ්‍යයනයක් කරමින් සිටින කවියෙක්. ඔහුගේ මග ඉතා පැහැදිලි. ඔව්, බොහෝ දුර යන බව අපිට විශ්වාසයි.
මාලන්, ඔබට මොනවද කියන්නේ තියෙන නිර්මාණකරණයේ පැත්තෙන් ඔබේ අනාගත බලාපොරොත්තු පිළිබඳව?
ඇත්තටම නිර්මාණකරුවෙක් විදියට ඒ මොහොතේ ඇතිවන හැඟීම් කොහොමද නිර්මාණයක් තුලින් පිට කරන්නේ කියන එක තමයි මම මගේ පළවෙනි වෑයම තමයි හදපැල්ලම. ඊට පස්සේ අඟුණමල. ඒ අඟුණමල් කියන එක ඒ මොහොතේ මට දැනිච්ච විදිය සහ ඒ මම ඒ මොහොතේ ගොඩනගාගත් ආකෘතිය. මෙතන මගේ රැඳීමට කිසිම බලාපොරොත්තුවක් නැහැ. නිර්මාණකරුවෙක් විදිහට මම අනිවාර්යෙන් ඊළඟ අඩියක් තියෙනවා.
අඟුණමලු තර සුලඟට ගසාගෙන යන වගේ ඔබත් යනවා සාහිත්‍යකරණයේ විවිධ පැති හොයාගෙන.
ඇත්තටම අපිට එකතන අපිට ඉන්නට බෑ. අර විල අතහැර යන හංසෙක්සේ අපි ඉදිරියට යා යුතුයි. මොකද එහෙම නැති වුණොත් එකතන හිටියොත් අපිව පල්වීමකට තමයි ලක් වෙන්නේ.
ඇත්තටම මම ඔබ දෙදෙනාගෙන්ම දැනගන්න කැමතියි. දැන් අපේ සෑහෙන කාලයක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන්, සිඩ්නි ප්‍රමුඛ කරගෙන අනිකුත් ප්‍රාන්තවලත් බොහොමයක් අපේ සිංහල පාඨක, බොහොමයක් අපේ සිංහල නිර්මාණකරණයේ යෙදෙන පිරිස් ඉන්නවා. මාලෙන්, ඔබත් තාමත් තරුණ වයසේ පසුවන කෙනෙක්. ඉතින් එතකොට ඔබ වැනි පරපුරේ සිටින අයත් අපිට දකින්නට ලැබෙන ඔවුන්ගේ විවිධ නිර්මාණ විවිධ ස්වරූපයෙන්. ඔබ දෙදෙනාට මොකද කියන්න තියෙන්නේ මේ ඕස්ට්‍රේලියාවේ සිටින සිංහල නිර්මාණකරණයේ යෙදෙන පිරිස් පිළිබඳව සහ ඔවුන්ගේ අනාගතය පිළිබඳව ඔබ දෙදෙනා සතුව මොන වගේ දැක්මක්ද තියෙන්නේ?
මගේ අත්දැකීම තමයි දිල් රුක්ෂේ අපේ සමාජය තුළ සිංහල සාහිත්‍යය කෙරෙහි විචාර ප්‍රබෝධයක් තියෙනවා. අපි පසුගිය දවස්වල කතිකා කියලා වැඩසටහනක් පැවැත්වුවා, ඔබට මතක ඇති දිල් රුක්ෂේ. මේ වැඩසටහන තුළට සහභාගී වෙන පිරිස දැක්කාම අපට තේරෙනවා රසවින්දනය කෙරෙහි උනන්දුවක් දක්වන පිරිස ක්‍රමයෙන් වැඩි වෙනවා කියන කාරණේ. මෙන්න මේ වැදගත් කාරණේ තමයි රසවින්දනයේ ඇති කිරීම. රසවින්දනයේ ඇති කිරීම සඳහා මේ නිර්මාණකාරයන් සතුව විශාල වගකීමක් තියෙනවා. කොහොමද මේ පාඨක පිරිස ලං කරගන්නේ කියන කාරණේ. ඉතින් මම හිතනවා අද දවසේ අපි කල්පනා කරනකොට අපේ මෙල්බන් සමාජය තුළ, මට සිඩ්නි සමාජය තුළත් යම්කිසි අත්දැකීමක් තියෙනවා. මේ සමාජය තුළ සිංහල සාහිත්‍ය රසවිඳින පිරිසේ යම්කිසි වැඩිවීමක් තියෙනවා. ඒක ඉතා සුබදායක කාරණයක් කියලායි මට හිතෙන්නේ.
මාලෙන් ඔබට මොකද හිතෙන්නේ?
ඇත්තටම මටත් ඒකට යමක් එකතු කරන්නට, විශේෂයෙන්ම මේ කතිකා කියන වැඩසටහන සහ අපේ සිංහල ලේඛක ලේඛිකාවන් එකතු වෙලා පිටව ගත්ත මෙල්බන් සමාජයේ සංගමයක්. ඔවුන්නේ කරන කැපකිරීම ඇත්තටම අපි සැබවින්ම අගය කරන්නට ඕනේ. විශාල වෙහෙසක් දරනවා. මේ සාහිත්‍ය විතරක් නෙමෙයි, සිනමාවක නවකතාව, වේදිකා නාට්‍ය, මේ වගේ විවිධ පරාසයන් වලට පැතිරිලා ගිහිල්ලා මේ පොදු කතිකාවතකට ගේන්නට ඔවුන් විශාල වශයෙන් මේ කතිකාව ප්‍රධාන මාධ්‍යයක් බවට පත් කරනවා. ඇත්තටම මේ ගැන අපි සන්තෝෂ වෙන්න ඕනේ ඔවුන් පිළිබඳව.
හොඳයි, එහෙමනම් අපි ස්තුතිවන්ත වෙනවා. මාස දෙකකට වතාවක් තමයි අපි සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයේ හරහා ඔස්ට්‍රේලියාවේ සිටින ලේඛකයෙක් හෝ ලේඛිකාවකගේ ග්‍රන්ථයක් මේ ආකාරයෙන් කතාබහට ලක් කරන්නේ. අපි නැවත වතාවක් හම්බෙන්නේ ජනවාරි මාසයේ නෙවෙයි, පෙබරවාරි මාසයේ. ජනවාරි මාසයේ අපි හමු වෙන්නේ විශ්ව සාහිත්‍ය සිංහල පිය සටහන් කියන විශේෂාංගයේ යටතේ. විශ්ව සාහිත්‍යයෙන් තියෙන රසබර හරබර තැන් සිංහල සාහිත්‍යයට ගෙනාපු ලේඛකයන් පිළිබඳව කතා බහ කරන විශේෂාංගය. අපි පෙබරවාරි මාසයේ හමු වෙනකන් එහෙමනම් සියලුම දෙනාට ආයුබෝවන් කියලා
කියනවා. ඇත්තරම මේ ඔබ කරන මේ වෑයම පිළිබඳ ඇත්තරම ඉතාමත් මම සන්තෝෂ වෙනවා. ඒ වගේම මට මේ අවස්ථාව ලබා දීම සඳහා මීට ආරාධනා කිරීම පිළිබඳ ඔබට සහ ජගත් සහෝදරයට මගේ අවංක ආදර ස්තුතිය අවස්ථාවේදී පුද කරනවා.
බොහොම ස්තුතියි මාලන්. එහෙමනම් ජගත් ඔබටත් බොහොම ස්තුතියි. SBS මැදිරියට පැමිණිලා අපේ ලේඛක පරපුරට තවදුරටත් උනන්දු කරමින් ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව කතා බහ යෙදෙන්නට මේ ආකාරයෙන් සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි දිල් රුක්ෂි.
බොහොම ස්තුතියි දිල් රුක්ෂි.
සාහිත්‍ය සම්භාෂණ පුතපත දෙස හෙළන විමසුම් මැස.
SBS සිංහල ගුවන්විදුලියට සවන් දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන් ඩිමාන්ඩ් හරහා පසුව සවන් දීමටත්, විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලේ භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.